ගරු MUM අලි සබ්‍රි එමෙතුමා ඔබතුමාට මිනිත්තු 28ක කාලයක් තියෙනවා.
Thank you. ගරු മന്ത്രി මුලාසනාරෝට മന്ത്രിතුමනි අද දින ඉතා වැදගත් නීතිමේ 50 කීපයක් පිළිබඳව අදහස් දැක්වීමට අවස්ථාව ලැබීම ගෞරවයක් හිත සලකනවා. මොකද ලංකාවේ ආර්ථික වශයෙන් නැගිටලා ඉදිරියට යන්න නම් නීතිය ක්‍රියාත්මක වීම ඉතාමත්ම වැදගත්. නීතියේ ස්වාධීනත්වය හා සමානවම කාර්යක්ෂමතාවයත් ඉතාම වැදගත්. අපි සියලු දෙනාම දන්නවා World Bank එකේ තිබුණා මේ දවස්වල ක්‍රියාත්මක නොවුණට Doing Business Index කියලා ඉන්ඩෙක්. ඒකට අනුව තමයි ආයෝජනයකින් ආයෝජන එනවයි කියලා සලකල බලලා ඒ ආයෝජන එනකොට ආයෝජකයා තීරණය කරන සාධක රාශියක් තියෙනවා. මේ Doing Business Index එකේ අවාසනාවකට වගේ අපේ රට 112 වන ස්ථානයට කඩා වැටලා තිබුණා. ඒකට ප්‍රධානම හේතුවක් වෙලා තිබුණේ ප්‍රමාද දෙකක් තිබුණා. එකක් තමයි අධිකරණයේ සිද්ධ වෙන ප්‍රමාදය. දෙවෙනි එක තමයි ගරු മന്ത്രിතුමියනි ලෑන්ඩ් රෙජිස්ට්‍රි එකේ තිබෙන අවිනිශ්චිතභාවය හා ප්‍රමාදය. මේ දෙකම අපි පක්ෂපාත ભેදවලින් තොරව පාර්ලිමේන්තුවක් හැටියට ව්‍යවස්ථාදායකයක් හැටියට එකතු වෙලා වෙනසක් කරන්නට ඕන කියන තැන මම හිතනවා හැම එකටම දේශපාලනය අපි සම්බන්ධ කරගත යුතු නැහැ. ඒ හින්දා තමයි ගරු മന്ത്രിතුමියනි මම අධිකරණ අමාත්‍ය ධුරය 2020දී බාරගත්ත වෙලාවේදී එවකට බාල් කැබිනට් එකේ හිටියා ගරු විදේශ කටයුතු අමාත්‍යහරයා හා ගම අධ්‍යාපන අමාත්‍යවරයා හැටියට මහාචාර්ය ජී.එල්. පීරිස්මැතිතුමා. එතුමාගේ විදිහට මට හුඟක් උපදෙස් අනුශාසනා ලැබුණා. අපි කරුණු පහක් අධ්‍යයනය කරගෙන හිටියා මේක වෙනස් කරන්න. උදාහරණයක් හැටියට ලංකාවේ විනිශ්චයකාරවරු ඉන්නේ ඒ කාලේ හිටියේ 330 දෙනා. මිලියන 22ක ජනතාවක්. දැන් රාජ්‍ය ජාත්‍යන්තර නිර්ණායකයක් තියෙනවා මිලියනයක ජනතාවට ඉන්න විනිශ්චයකාරවරු කොකියක්ද කියලා. එංගලන්තය වගේ රටක අලුත් තාක්ෂණයත් එක්ක උන් කටයුතු කරන හින්දා 44 දෙනෙක් පමණ ඉන්නවා මිලියන එක. තායිලන්තය වගේ රටක 58 දෙනෙක් විතර ඉන්නවා. ඉන්දියාව වගේ විශාල රටකත් ඉන්දියාවේ නීතියත් ක්‍රියාත්මක වීම ඉතාමත්ම අඩුවෙන් ප්‍රමාදයක් තියෙනවා 23 දෙනෙක්. ලංකාවේ තියෙන්නේ 15 දෙනා. ඉතින් මම හිතනවා මේක ප්‍රායෝගිකව මේ 15 දෙනෙකුට මිලියනයකින් මේ නඩු ටික අහලා බලන්නට අමාරු. ඒ හින්දා තමයි අපි ක්‍රමවේදයක් ගෙනාවේ විනිශ්චයකාරවරු ප්‍රමාණය වැඩි කළ යුතුයි. අධිකරණ ප්‍රමාණය වැඩි කළ යුතුයි. යටිතල පහසුකම් ලබා දිය යුතුයි. ලංකාවේ නීතියට ඩිජිටල් කරණය හඳුන්වා දිය යුතුයි. නඩු අහන එකටත් ඩිජිටල් කරණය හඳුන්වා දිය යුතුයි. බොහෝ රටවල් වල අද වෙනකොට AI තාක්ෂණයෙන් කුඩා නඩු විසඳන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ඒ අරුණාම ගරු മന്ത്രിතුමියනි සිවිල් කොමර්ෂල් සහ අපරාධ නඩු වල නීතියෙහි විශාල වෙනසක් සංශෝධනයන් සිදු වුණා. මම අධිකරණ ධූරයේ අධිකරණ අමාත්‍ය ධූරයේ කටයුතු කළේ මාස 18ක් විතර. ඒ කාලය තුල මම කැබිනට් පේපර්ස් 80ක් පමණ ගෙනා. ප්‍රොෆෙසර් පීරිස් දන්නවා ඒක. සමහර කැබිනට් වලට 4ක් 5ක් අපි ගෙනා. අපිට හැකියාව ලැබුණා වෙනම කැබිනට් එකට ගිහිල්ලා ප්‍රොජෙක්ට් ඔෆිස් එකක් හදන්න. ඒ ප්‍රොජෙක්ට් ඔෆිස් එක හරහා අනු කමිටු 5ක් අපි නිර්මාණය කරා. ඒ අනුකමිටු එක අනිකමිටුවක් තිබුණා ඩිජිටල් කරණය සඳහා. දෙවෙනි අනුකමිටුව තිබුණා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා. තුන්වෙනි අනුකමිටුව තිබුණා අපරාධ නීතිය සංශෝධනය කිරීම සඳහා. හතරවෙනි අනුකමිටුව තිබුණා සිවිල් නීතිය සංශෝධනය කිරීම සඳහා. පස්වෙනි අනුකමිටුව තිබුණා වාණිජ නීතිය සංකලන කිරීම සඳහා. මම මේ වෙලාවේදී ඉතාමත්ම කෘතඥපූර්වකව මතක් කරගත යුතුයි ඒ කමිටුවේ සමාජිකයන් විසින් Tamanට තිබුණු විෂයපතය තුළ අපිට තිබෙන අඩුපාඩු සොයලා බලලා යෝජනා ඉදිරිපත් කළා. උදාහරණයක් ඇටියට සිවිල් කමිටුවෙන් අපිට යෝජනා කරා කුඩා නඩු විසඳීම සඳහා කුඩා නඩු අධිකරණයක් සුළු හිමිකම් අධිකරණයක් පවත්වාගෙන යා යුතුයි. සාක්ෂිකය කියවන්න ඕනේ නැහැ. ඇෆිඩවිට් වලින් මේක විසඳන්න ඕනේ කියන එක අද නීතියක් බවට පත් වෙලා තියෙනවා. ඊට පස්සේ මට හැකියාව ලැබුණා සිතාසි සම්බන්ධයෙන් නීතිය අධ්‍යයනය කරලා අලුතින් ක්‍රමවේදයක් හඳුන්වලා දෙන්න ඕනේ කියලා මේ තාක්ෂණයත් එක්ක. ඒ අනුව අපි ජස්ටිස් ලෆා තාම ඉන්නවා අභියාචනාධිකරණ එතුමාගේ සභාපතිත්වයෙන්, සනත් විජේවර්ධන නීතිඥ මහත්මයාගේ කැඳවුම්කාරත්වයෙන් කමිටුවක් පත් කරා. ඒ කමිටුවෙන් දීර්ඝ වශයෙන් නිර්දේශ සකස් කරලා ඉදිරිපත් කරලා තියෙන සිවිල් නඩු විධාන සංග්‍රහ සංශෝධනය යටතේ තමයි අද මේ සිතාසි සම්බන්ධයෙන් යම් යම් යෝජනා ඉදිරිපත් කරලා තියෙන්නේ. දැන් මේවා තිබුණු තත්ත්වයට සාපේක්ෂව ඉතාමත්ම හොඳයි. නමුත් පෞද්ගලිකව මම විශ්වාස කරනවා මේක ඊටත් වඩා එහාට යන්න ඕන කියලා. දැන් ඊමේල් එකකින් අපිට පුළුවන් මේ උගලන්ට සිතාසි බාර දෙන්නට. නමුත් යම් කිසි විදියකින් ඒක බාරගත්තේ නැත්නම් ආයෙත් සිද්ධ වෙනවා පෞද්ගලිකව කියලා බාර දෙන්න. ජුයල් පේරිස් මහාචාර්යතුමා ඔබතුමාට මතක ඇති, ඔබතුමා 94 දී ලියාපදිංචි තැපෑලෙන් ප්‍රථම වතාවට සිතාසි බාර දීම අඳුනල දුන්නා. නමුත් ප්‍රායෝගිකව සිද්ධ වුණේ කවුරුත් ලියාපදිංචි තැපෑලෙන් ආවට අධිකරණයට එන්නේ නැහැ. ලෝයස්ලම කියනවා යන්න ඕනේ නැහැ කියලා. ඊට පස්සේ ආයෙ මුලටම බාධා දෙනවා. ඉතින් මම හිතනවා ඒක හරි නැහැ. මම යෝජනා කරනවා අපි ගරු අධිකරණ ඇමතුමාට තවදුරටත් මේක සංශෝධනය කරලා කොන්ට්‍රැක්ට් එක ඊමේල් තියෙනවා නම් ඒ පාර්ශ්වයන් දෙකක් අතර සාකච්ඡාවලදී ඊමේල් පාවිච්චි කරලා තියෙනවා නම් ඇයි සිතාසි විතරක් ඊමේල් වලින් දෙන්න බැරි කියන තත්ත්වයට මේක ඉදිරිපත් කරන්න. යම් කිසි විදියකින් ඔහුට ඊමේල් ලැබුණේ නැහැ කියලා ඔප්පු කරනවා නම් ඔප්පු කිරීමේ භාරය ඔවුන්ට ලබා දෙන්න. මොකද නීතියත් එක්ක, නීතියත් තාක්ෂණයත් එක්ක ඉදිරියට යා යුතුයි. අනිත් රටවල් වල මේක ක්‍රියාත්මක වෙනවා. SMS එකකින් ගුණත් දෙන්න පුළුවන්. මේ ඔප්පු කරන්න පුළුවන් නම් SMS එක ඌට ලැබුණා අහවල් වෙලාවේදී, SMS එක ඌ ඇරියා මහවල් වෙලාවේදී ඒක බාර ගන්න ඕන. මොකද කවුරු හරි පිටරට යන්න හදනවනම් ෆ්ලයිට් එකේදී ඌට මේක බාර දාන්න බැරි නම්, දැන් මම හිතනවා අනිත් සියලු දේවල් එක්ක නීතියත් ප්‍රගමණය වෙන්න ඕන කියන එක. ඒ අනුව තමයි පළවෙනි ස්තරයේ හැටියට අපි ශ්‍රේෂ්ඨාධිකරණය 11 දෙනෙක් හිටපු එක 17 දෙනෙක් වතා වැඩි කරා. කෝට් ඔෆ් අපීල් එකේ 12 දෙනෙක් හිටපු එක 20 දක්වා වැඩි කරා. මැජිස්ට්‍රේට්ලා 47 දෙනෙක් ලංකා ඉතිහාසයේ ලොකුම බැච් එක අපි රික්‍රූට් කරා. නමුත් අවාසනාවකට වගේ කෝවිඩ් එකත් එක්ක මේ ආර්ථිකය කඩාවැටුමත් එක්ක ඒ කරපු සමහර දේවල් අපිට කරගෙන යන්න බැරි වුණා. ඩිජිටල් කරණයත් ඒහා එකක්. ඩිජිටල් කරණය මම කියන්නට ඕනේ මං ඇවිල්ලා අලුතින් මුල ඉඳලා පටන් ගන්න උත්සාහ කරේ නැහැ. ඒකේ ආරම්භයක් ලබා දීලා තිබුණා කරු තලතා අතුකෝරවල මැතිණියයි අජිත් පෙරේරා හිටපු නියෝජ්‍ය අමාත්‍යතුමායි එකතු වෙලා. අපි යම් කිසි දෙයක් කවුරු හරි කරලා තියෙනවා නම් හොඳ දෙයක්. ආයේ ඒක අපසට යවන්න අවශ්‍යතාවයක් නැහැ. ඔවුන් නවත්තපු තැනින් අපි පටන් අරගෙන එතනින් තවදුරටත් අධ්‍යයනය කරලා ICT එකයි තව ආයතනයකු සම්බන්ධ කරගෙන අපි ඒ සඳහා ඉදිරියට ගියා. කොන්ට්‍රැක්ට් එකත් අවෝඩ් කරා. අවාසනාවකට වගේ මුදල් නැති හින්දා අපිට ඒ ඩිජිටල් කරණයට යන්නට බැරි වුණා. ඊට පස්සේ මගේ අමාත්‍ය ධුරයත් වෙනස් වුණා. මම හිතනවා ඩිජිටල් කරණය ඉතාමත්ම වැදගත්. මෑතකදී මම ඔබතුමාගේ විශ්වවිද්‍යාලයකට කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට ගිය වෙලාවේදී ලංකාවේ PhD කරන ළමයෙක් ඇවිල්ලා මට ප්‍රොපෝසල් එකක් ඉදිරිපත් කළා. AI තාක්ෂණයෙන් කොහොමද ලංකාවේ නීතියට තවදුරටත් වේගවත්ව විසඳන්නට පුළුවන් වෙන්නේ කියන එක. මට තියෙන ලොකුම ප්‍රශ්නේ මම හිතනවා සාපේක්ෂව අපේ රටේ අඩුපාඩු නැතුව නෙවෙයි පොදුවේ ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කිරීම ඉන්ඩිපෙන්ඩන්ස් ඔෆ් ජුඩිෂරි මම හොඳ තත්ත්වයක තියෙනවා කියලා මම විශ්වාස කරනවා. මොන බාධකාවත් මොන තර්ජනාවත් බොහෝ අවස්ථාවලදී අපේ නිෂ්කාරවරු සුප්‍රීම් මුසාවියේ ඉඳලා අට වෙනකන් ඒ බලපෑම් වලට යටත් නොවී නීතිය ස්වාධීන නිර්භයව ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලක් තියෙනවා. ඒකෙන් තවදුරටත් ඉදිරියට යන්න පුළුවන් නම් ඒක වඩා හොඳයි. නමුත් අපිට නීතිය ක්‍රියාත්මක කිරීමේ කාර්යක්ෂමතාවය පිළිබඳව එසේ තෘප්තියට පත්වීමේ හැකියාවක් නැහැ. Doing Business Index එකේ අපි ඉන්නේ 112 වෙනි ස්ථානයේ. execution of a contract අපි කියනවා contract එකක් ක්‍රියාත්මක කර ගැනීම සඳහා වූ කාලය ඒකත් නඩු විසඳන එක ක්‍රමයක් අපි හිතේ අවසාන ගණන් කිරීම අනුව රටවල් 291කින් 157 වෙනි ස්ථානයේ ඒ කියන්නේ අපේ නඩු වහන්න ශාල කාලයක් යනවා. මම හිතනවා ඒ වගේ දේවල් වලදී මීට වඩා හොඳින් මේක කරගෙන යාම සඳහා අපි සියලු දෙනාටම ලොකු යුතුකමක් වගකීමක් තියෙනවා ඒ අවශ්‍ය නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කරන්න. එම නිසා මම ගරු අධිකරණ ඇමතිතුමාට මේ වෙලාවේදී කෘතඥත්වය පුද කරනවා ඒ නීති සංශෝධන විශාල ප්‍රමාණයක් තවදුරටත් ඉදිරියට අරගෙන යාම පිළිබඳව එතුමාට ස්තුතිවන්ත වෙන්නට ඕන. සිතාසි සම්බන්ධ නීතියත් එහා සමානයි. මම පෞද්ගලිකව විශ්වාස කරනවා මේ සිතාසි සම්බන්ධ නීතිය තවත් ඉදිරියට යන්නට ඕන. සාමාන්‍ය ක්‍රමවේදය තුළ අනිත් රටවල් වල තියෙන ආකාරයට සාමාන්‍ය භාවිතයේදී මට තේරෙනවා බෙදුම් නඩුවකදී සිය දෝරිෂ්ට ඊමේල් එකෙන් සිතාසි බාර දෙන්න බෑ. නමුත් කොන්ට්‍රැක්ට් එකක ඊමේල් එක තියෙනවා නම් සාමාන්‍ය විදියට ඔවුන් ගනුදෙනු කරලා තියෙන ඊමේල් හරහා නම් පිටරට ඉන්න සැමියෙකුට තමන්ගේ සිතාසිය බාර දෙන්න බැරි කාන්තාවක් ඉන්නවා නම් ඒක වටේ ගිහිල්ලා ඒක දැන් යනවා සුප්‍රීම මුසාවියට සුප්‍රීම මුසාවියෙන් යන අධිකරණයට අධිකරණ අමාත්‍යාංශයට අධිකරණ අමාත්‍යාංශයෙන් යනවා විදේශ අමාත්‍යාංශයට විදේශ අමාත්‍යාංශයෙන් යනවා එම්බසියකට එම්බසියකින් යනවා ඒ රටේ විදේශ අමාත්‍යාංශයට ඒ රටේ විදේශ අමාත්‍යාංශයෙන් යනවා ඒ රටේ මේ ජස්ටිස් මිනිස්ට්‍රියකට තාමත්ම බාර දුර කාර්යයක් මාස 6ක් නැත්තම් බාර ගන්නෙත් නැහැ දැන් ඊයේ පෙරේදා මට එකෙක් ඇවිල්ලා කතා කරා මේ සර් මට මේක බාර දීලා මාස 4යි තාම මාර දුන්න බැරි වුණා කියලා. එතකොට මම report එකක් ඉල්ලුවම විදේශ අමාත්‍යාංශයෙන් ඒගොල්ලෝ කියනවා මේක අපිට ඇවිල්ලත් නැහැ. සිතාසි නැවත ලැබීමේ කාලය මාස 4ක් තියෙන හින්දා ඒක මදි කියලා නැවත issue කරන්නයි කියලා කියනවා. ඒක විහිළුවක්. මේක නෑ මම හිතනවා ඒකට ඔබට ගිහිල්ලා සාමාන්‍ය ක්‍රමවේදයේ WhatsApp එකෙන් වැඩ කරනවා නම් සාමාන්‍ය ක්‍රමවේදය තුල සාකච්ඡා පවත්වන්නේ ඊමේල් එකෙන් නම් ඊමේල් එකෙන් මේක බාර දීම සඳහා නීතිය ක්‍රියාත්මක විය යුතුයි. හැබැයි යම් කිසි විදියකින් වැරද්දක් සිද්ධ වෙලා තියෙනවා නම් හම්බුලා නැහැ කියලා කියලා තියෙනවා නම් උඩ අවස්ථාව දෙන්න ඕනේ ඔප්පු කරන්න සාමාන්‍ය ක්‍රියාත්මක කරගා කියන්නේ. ඉතින් මම හිතනවා නීතිය ඒ ප්‍රමාණයටම වෙනස් විය යුතුයි නැත්නම් අපි වෙනස් වෙන ප්‍රමාණය අඩුයි. මම ගරු අධිකරණ ඇමතුමා සාකච්ඡා කරනකොට ආගෙන හිටියා එතුමා ඉක්මනට ගේනවා කියලා තවත් වැදගත් නීති කොටස් දෙකක්. එකක් අපි යෝජනා කරා ලංකාවේ තියෙන වික්කසාද නීති. ලෝකේ හුඟක් රටවල් වල හුඟක් නෙවෙයි අපිට නීතිය හඳුන්වලා දුතු එංගලන්තයේත් අද වික්කසාද නීතිය තියෙන්නේ. දෙදෙනෙකුට එකට ජීවත් වෙන්නට බැරි නම් breakdown of marriage කියලා විවාහයේ විඳ වැටීමේ ගරු සභාපතිතුමියනි ක්‍රමවේදය තුල කැමැත්තෙන් ඩිවෝස් එක ගන්න පුළුවන්. හැබැයි ලංකාවේ වෛවාහික වරදක් ඔප්පු කරන්නට කොච්චර කැමැති වුණත් කමන්නේ. කියලා අපි දැන දැන අපි දන්නවා වෛවාහික වරදක් නැහැ 90ක. දෙගොල්ලන්ට කැමැති නැහැ දෙගොල්ල වෙන පැත්තක ඉන්නවා. අපි මේ මිනිසුන් උසාවියට ගෙනල්ලා බොරු කියන්න කියලා දිවුරලා බොරු කියන්න කියලා ඉතින් ඩිවෝස් එක ගන්න. මොන විහිළුවක්ද? එයින්ද මම අපොයින්ට් කරා ගරු කුෂාන් ඩි අල්විස් ජනාධිපති නීතිකතුමාගේ නායකත්වයට කමිටුවක්. ඔවුන් දැන් මම දැන් මට කිව්වා ඔවුන් වාර්තාව ඉදිරිපත් කරලා තියෙනවා අධිකරණ අමාත්‍යාංශයට. අධිකරණ අමාත්‍යතුමා කිව්වා ඉක්කොනටම ගේනවයි කියලා බිඳ වැටීමේ ක්‍රමවේදය. එතකොට මේ බොරු කරන්නට ඕනේ නැහැ. අපිට බලහත්කාරයෙන් දෙන්නෙක්ව බැඳලා තියන්න බෑනේ. අකමැති නම් ඉතින් විවාහයේ දික්කසාදයකින් කරත් ඉවර වෙන්නට ඕන. දැන් ඉඳ මේ වගේ නීති ශාල ප්‍රමාණයක් තියෙනවා වැඩි කරන්න. මම වැඩියෙන්ම කැමැත්තෙන් කරපු අමාත්‍යාංශය තමයි අධිකරණ අමාත්‍යාංශය. ඒ මගේ ශේෂ්ත්‍රය. ඒකේ තියෙන ප්‍රශ්න මම දැනන් හිටියා. මම ආශායෙන් වැඩ කරා. අපේ නීතිඥවරු 300කට වන වැඩි ප්‍රමාණයක් අපිට ස්වේච්ඡාවෙන් ඔය කමිටු වල සේවය කරලා උදව් කරා. ඒකේ ප්‍රතිඵල හැටියට තමයි අද සිතාසි පිළිබඳ නීතිය අවිල තියෙන්නේ. සුළු හිමිකම් නීතිය සුළු අධිකරණ නීතිය ඇවිල්ලා තියෙන. ඉස්සරහට ඒ වෛවාහික කඩාවැටීම හේතුවක් හැටියට විවාහයේ නීතියේ සම්පූර්ණ පරිච්ඡින්න වෙලද. එහා සමානවම අපි දන්නවා විදේශ රටවල් වල සමහර වෙලාවට නඩු තීන්දුව අරගෙන එනවා. එහේ නඩු කියනවා කියලා ක්‍රියාත්මක කරන්න මෙහෙට ආවට පස්සේ ඒ නඩු තීන්දුව පිළිගන්න. එහෙම කරන්න බෑනේ, දෙසරයක නඩු කියන්නට බෑ. විශේෂයෙන්ම මම දන්නවා මේ නීතිඥවරයෙක් ඇරියට දැන් ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙලා එනවා. එහේ ගිහිල්ලා ෆයිට් කරලා ඩිවෝස් එකත් අරගෙන වන්දිත් ලබා ගන්න. ලංකාවේ ආවම කියනවා නෑ ඒක මට පිළිගන්න බෑ කියලා. ඒක විහිළුවක්. ඒ හින්දා enforcement of foreign judgment, ඒ කියන්නේ විදේශ නඩු තීන්දුව ක්‍රියාත්මක කිරීමේ දැන් තියෙන පනත සුද්ධංගේ කාලේ අවුරුදු 100කට වඩා පරණි. ඒක වෙනස් වෙන්නට ඕන. ඉන්දා මම ගරු ELP නිස් මැතිතුමනි, මම කියන ඔබතුමාගේ ගෝලේ මෛත්‍රී වික්‍රමසිංහ ජනාධිපති නීතිඥතුමා. එතුමා යටතේ අපි කමිටුවක් පත් කරා. ඒ කමිටුව පත් කරලා ඒ කමිටුවෙන් තම හොඳ වார்த்தාවක් දීලා තියෙනවා. මම හිතන ඒකත් නීතියක් බවට පත් වෙයි කියලා. මේ මම කියන උත්සාහ කරන්නේ හොඳ අදහසක් තියෙනවනම් ක්‍රමවේදයක් තියෙනවනම් ස්වේච්ඡාවෙන් උදව් කරන්නට නීතිඥ ප්‍රජා විතරක් නෙවෙයි ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රොෆෙෂනල් ප්‍රජාවක් බැඳී ඉන්නවා, කැමැත්තෙන් ඉන්නවා කියන්නේ. එඳා මම මේ වෙලාවේදී ඉතාමත්ම කෘතඥ පූර්වකව මේ විවිධ කමිටුවල සේවය කරපු ඒ ස්වේච්ඡාවෙන් වැඩ කරපු ස්වේච්ඡාවෙන් නීතිය හදලා දීපු අපේ නීතිඥ මහත්වරුන්ට සහ විනිශ්චයකාර මහත්වරුන්ට අපේ ප්‍රණාමය පුද කරන්න. තව එක නීතියක් තා වැදගත්, ආබිට්‍රේෂන් පිළිබඳ නීතිය. මම හිතනවා අධිකරණ අමතුමා ඒකත් ඉක්මනට ගෙනේ කියලා. ඒකට අපි පත් කරා සලීම් මාසූෆ් හිටපු විනිශ්චයකාරතුමා ශ්‍රේෂ්ඨ අධිකරණේ. ඒකේ සේවය කරනවා ඉතාමත්ම විශිෂ්ට පිටරට ඉන්න ශ්‍රී ලාංකික නීති විශාරද සිංගප්පූරුවේ සහ හොංකොං වල සිට ඔවුන්ට අලුත්ම තත්ත්වය පිළිබඳ හොඳ අදහසක් තියෙනවා. මම හිතනවා ඒ වගේ නීති රාශියක් අපි ගෙනාවා. හුඟක් ඒවා අද වෙනකොට නීතිය බවට පත් වෙලා තියෙනවා. ඉදිරි ටිකත් ඉදිරියේදී සිද්ධ වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. එහා සමාන වැදගත් එකක් තමයි මේ ප්‍රමාදය වළක්වන්නට නම් අපිට තාක්ෂණය උපයෝගී කරගත යුතුමයි. එහෙනම් ඉතාමත්ම වැදගත් තාක්ෂණ වේදය ඉදිරියට අරගෙන ඇවිල්ලා නඩුව කැඳවන්නට ඕනේ නැහැ. රිටන් සබ්මිෂන් එකක් දාන්න, ඊමේල් එකකින් ඒක දාන්න හැකියාව තියෙන්නට ඕන. ඒක කොපි කරා නම් ජජ්ගේ account එකට යන්නට පුළුවන් වෙන්නට ඕන. එතුමාගේ drop box එකේ ඒ සියලු දේවල් බලලා තීන්දුවක් දෙන්න පුළුවන් තැනකට යන්නට ඕන. මේ කලාපයේ විශේෂයෙන්ම ඉන්දියාවේ සහ බංගලාදේශයේ අධිකරණ ශේෂ්ත්‍රයේ විශාල වෙනසක් වෙලා තියෙනවා. තාක්ෂණය උපයෝගී කරලා ඒක තාක්ෂණයට ආයෝජනය කරන්නට. සමහර වෙලාවට අපිට පේන්නේ යටිතල පහසුකම් සඳහා විශාල මුදලක් අපි වැය කරනවා. නරක නෑ, ඒක කළ යුතුයි. හැබැයි නීතිය යාවත්කාලීන කිරීම කියලා කියන්නේ හරියට software update එකක් කරනවා. ඔබට තියෙන්න පුළුවන් හොඳම model එක computer එක. නමුත් software එක outdate. ඒකේ වටින්නේ නැහැ. එහින්දා නීතිය යාවත්කාලීන කිරීම සඳහා විශාල පරිශ්‍රමයක් දරන්නට ඕනේ. ඒක ඉබේ වෙන්නේ නැහැ. ඒක ආයෝජනය කරන්නට. ඒ ආයෝජනය සිදුවේ යුත්තේ විවිධ ආකාරයට. මුදලින් ආයෝජනය සිද්ධ වෙන්නට ඕන. තාක්ෂණය ගේන්නට ඕන. නීතිය යාවත්කාලීන කරන්න ඕන. ප්‍රමාණවත් විනිශ්චයකාරවරුන් හා කාර්ය මණ්ඩලයක් ඔවුන්ට සකස් කරලා දෙන්නට ඕන. උසාවි ප්‍රමාණයේ වැඩිවීමක් ලංකාවේ නම් අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්නට ඕන. උදේට විතරක් නඩු අහන්න බැරි නම් හවසටත් නඩු අහන ක්‍රමයක් වෙන්නට ඕන. හැබැයි ඒකේ ප්‍රායෝගික අමාරුකම් තියෙනවා, ප්‍රවාහණය වගේ දේවල්. ඒවට අපි පහසුකම් දෙන්නට ඕන. මේක out of the box හිතුවේ නැත්නම් අපිට තාමත්ම අමාරුයි ඉදිරියට යන්නට කියන එක. මොකද මිනිස්සු අහන ප්‍රශ්න කීපයක් තියෙනවා ආයෝජකයෝ එනකොට. සාමාන්‍යයෙන් ප්‍රශ්නයක් වුණොත් කොච්චර කාලයක් යනවද නඩු අහන්න කියලා. අපිට නිශ්චිත උත්තරයක් නැහැ ඒක. අනිවාර්යයෙන්ම නිශ්චිත උත්තරයක්. ඊට පස්සේ අහන්නේ කොච්චර ප්‍රමාණයක් වියදම් වෙයිද කියලා. පළවෙනි ප්‍රශ්නේ නිශ්චිත උත්තරයක් නැති හින්දා දෙවෙනි ප්‍රශ්නෙටත් නිශ්චිත උත්තරයක් නැහැ. එහෙනම් උන් කන්ෆියුස් වෙනවා. ඉන්දා මම හිතනවා මේ අධිකරණය ක්‍රියාදාමය යාවත්කාලීන කිරීම ඉතාමත්ම වැදගත් දෙයක් අපි සුළුපටව ඒක නොසලකා යුතුයි මොකද ඒක ආයෝජනය සඳහා ඉතාමත්ම වැදගත් ආයෝජනය කරනකොට අපි කටින් බතලකොළ හිටියුවට හරියන්නේ නැහැ ඒකට අවශ්‍ය පරිසරය සලසලා දෙන්නට ඕන ඒ අවශ්‍ය පරිසරය සලසනකොට අපි කියනවා වන් වින්ඩෝ ෂොප් එකක් කියන එක ඉතාමත්ම වැදගත් ඒහා සමානවම වැදගත් ආයෝජකය ආරක්ෂා කරන ආයෝජකයන්ට අවශ්‍ය පරිසරය නිර්මාණය කරලා දෙන ආයෝජකයන්ගේ ගැටලු වේගවත්ව සහ සාපේක්ෂව සාධාරණ මුදලකින් වියදම් කරන්න පුළුවන් ක්‍රමවේදයක් සලසලා ඉතින් අපි යෝජනා කරා ඒකටත් අපි වෙනම කමිටුවක් දැම්මා නීතිඥ සංගමයේ හිටපු සහ දැනට සභාපති කෞශල්‍ය නවරත්න මැතිතුමා යටතේ ඉන්වෙස්ටර් කෝට් එකක් කියන එක. ඒ කියන්නේ ලාංකිකයෝ විතරක් නෙවෙයි පිටරට වුණත් කමන්නේ ඔවුන්ගේ ආයෝජනයේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියනයකට වැඩි නම් අඩුම ගන්න. ඔවුන්ගේ නඩු අහන්න වෙනම අධිකරණයක්. දිනින් දිනම නඩු අහන්නට ඕන. ඉක්මනට නඩු අහන්නට ඕන. උපරිම කාලය මාස 6කින් විසඳලා දෙන්න පුළුවන් වුණොත් ආයෝජකට විශ්වාසයක් එනවා. මට ඇවිල්ලා අවුලක් වුණොත් මට යන්න තැනක් තියෙනවා ඉක්මනට මේක විසඳේ කියලා. මම හිතනවා මේව තියෙනවා සාමාන්‍ය. මේක මැජික් නෙවෙයි. මේව කළ යුතුයි. කළ හැකි කළොත් මිනිස්සු උදව් කරන්නත් ලෑස්ති කියන එක අපි කියන්නට ඕන විශේෂයෙන්ම අද ඉන්දියාවේ තෙලංගානා ප්‍රාන්තය ශාල වශයෙන් ආයෝජනය සම්බන්ධයෙන් නීතිය යාවත්කාලීන කරලා තියෙනවා සියලුම බියුරොක්‍රසියක ඉවත් කරලා තියෙනවා එකම වින්ඩෝ එකකින් සියලුම දේවල් විසඳන ක්‍රමයක් හඳුන්වලා දීලා තියෙනවා මාසයක් විතර වෙනකොට ඔවුන්ට හැකියාව ලැබිලා තියෙනවා 80%ක් විතර ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපෝසල් ක්ලියර් කරන්න. හැබැයි අපේ රටේ ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපෝසල් එක ක්ලියර් කරන්න මාස 18ක් යනවා සමහර වෙලාවට මාස 24ක් යනවා සමහර වෙලාවට සමහරවට ක්ලියර් වෙන්නේම නැහැ. ආයතනවල තියෙනවා 37ක් විතර. ඒ හැම එකේම ක්ලියර් කර කර එනකොට මේ මිනිස්සුන්ට හතු වෙනවා. එන්න එයා වෙන තැනක් බලාගෙන යනවා යන්න. ඒ හින්දා තමයි කරු මන්ත්‍රීතුමියනි 1991 දී අපේ ආයෝජන අපේ එක්ස්පෝර්ට් බිලියන 3යි. බංග්ලාදේශයේ එක්ස්පෝර්ට් බිලියන 3යි. වියට්නාමයේ එක්ස්පෝර්ට් බිලියන 3යි. අද වෙනකොට අපේ එක්ස්පෝර්ට් බිලියන 16යි. බංග්ලාදේශයේ 87යි. වියට්නාමයේ 457යි. ඇයි ඒ? අපි කතා පැවත්වුවට තර්ක කරාට එකිනෙකාට ඇඟිල්ල දික් කරාට එකඟ වෙච්ච ක්‍රමවේදයක් තුල වාඩි වෙලා මාංශු වෙලා මිලිසුන්ට පිළිගත හැකි ආකාරයට ආයෝජකයෝ ගෙන්නා ගන්න වැඩපිළිවෙලක් නිර්මාණය කරන්නේ නැහැ. පළවෙනි එක අපේ ආයෝජකට බයයි. ආයෝජක එනකොට එලවන්න බලනවා. එක්ක පුහු විරෝධයක් මතු කරනවා ආරේ එන්න මේක ගිලගෙන යන්න කියලා. අර මන්ත්‍රීතුමියනි ලෝකයේ ආර්ථිකයේ විශාලත්වය අද වෙනකොට ට්‍රිලියන 86යි. ට්‍රිලියන 86යි කියලා කියන්නේ බිලියන 86000යි. අපේ ආර්ථිකය සංකෝචනය වෙලා තියෙනවා බිලියන 84 ඉඳලා 74 වෙනකම්. ඒ කියන්නේ සමස්ත ලෝක ආර්ථිකයේ අපේ කොටස ඇවිල්ලා 0.07යි. එතකොට ලෝකයට ඇවිල්ලා අපෙන් උරා ගන්නවට වැඩිය අපිට ගෝල ලෝකෙන් අල්ල ගන්න තියෙන chance එක සිය ගුණයක් නෙමෙයි දහස් ගුණයක්. එහෙනම් මේ බොරු පිය ගැන්වීම පැත්තකට දාලා ආයෝජකයෙක් හඳවන්නට. ආයෝජනයේ අපිට මුදල් නැත්තම් ආයෝජකයා මුදල් අරන් එන්නට. එතකොට ආයෝජකයා මුදල් අරගෙන එනකොට මිනිහා එන්නේ අපිට චැරිටි කරන්න නෙමෙයි. ඒ ආයෝජනයේට අවස්ථා තියෙන්නට ඕන. ඔවුන්ට සාධාරණ ප්‍රතිලාභයක් ලැබිය යුතුයි. හැබැයි එක දෙයක් තියෙනවා. මම පිළිගන්නවා අපි ආයෝජනය කරනකොට හා විදේශ රටවල් එක්ක විශේෂයෙන්ම ෆ්‍රී ට්‍රේඩ් ඇග්‍රීමන්ට් සාකච්ඡා කරනකොට අපි දැනගන්නට ඕන ඉතාමත්ම ඇස් අරගෙන ඒව සාකච්ඡා කරන්නට ඕන. මොකද්ද අපේ තියෙන ශක්තිමත්කම්? මොකද්ද අපේ තියෙන දුර්වලතාන්? කොහොමද අනිත් රටවල් මේක කරලා තියෙන්නේ? අපිට තියෙන අවස්ථා මොනවද? අපිට තියෙන දුර්වලතා මොනවද කියලා අපි ඒ සඳහා අවශ්‍ය හැකියාව දියුණු කරගෙන ඒ හැකියාව ලංකාවේ නැත්තම් පිටරටෙන් හරි ගෙන්නගෙන මේ සාකච්ඡා ටික කරගෙන යන්න. උදාහරණයක් හැටියට අපි දැනන් හිටියා ඩෙට් රීස්ට්‍රක්චරින් කරනකොට ඒ සම්පූර්ණ හැකියාව ලංකාවේ විතරක් නැහැ. එම නිසා ප්‍රසිද්ධ වුණා කැබිනට් එකට ගිහිල්ලා ඩීඑල් පීරිස් මැතිතුමාට මතක ඇති ඔබතුමායි මාවයි සබ් කමිටි එකට දැම්මා. අපි තෝරගන්න සිද්ධ වුණා ලසාඩ්ලා තෝරගත්තා ෆයිනන්ෂල් ඇඩ්වයිසර්ස්ලා හැටියට, ක්ලිෆර්ඩ් චාන්ස්ලර්ව තෝරගත්තා ලීගල් ඇඩ්වයිසර්ස්.
ගරු ඇමතිතුමා මිනිත්තු දෙකක කාලයක් ඉතුරු වෙලා තියෙනවා.
අවසානයේදී ඔවුන් ඉතාමත්ම හොඳින් මේ සාකච්ඡා මේ උපින්ද මම හිතන ඔක්කොම එක විදියට ගියොත් අපිට පුළුවන් වෙයි ඇමරිකානු ඩොලර් බිලියන 17ක් පමණ වටිනාකමක් තියෙන සම්පූර්ණ ඉතිරියක් දේශීය විදේශීය සහ බොන්ඩ් හෝල්ඩර්ස් ලගෙන් ලංකාවට ආර්ථිකයට බේර දෙන්න. එතන මම හිතනවා ඒක අපි අපිට ඒ ශක්තිය ඇතිවනතුරු අපි ශක්තිය දියුණු කරගන්න අතරතුර විදේශිකයන්ගෙන් ඒ දැනුම ලබා ගත්තයි කියලා අපිට පාඩුවක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක නැතුව නොදැන ගියොත් ඊට වඩා පාඩුවක් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. එහෙනම් මම මේ වෙලාවේදී ගරු අධිකරණ ඇමතිතුමාට මේ නන්ද නීති සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා සිවිල් නඩු විධානයේ සංශෝධනය කිරීම සඳහා ගෙන එන ලද ඒ නීති සංශෝධන පිළිබඳව කෘතඥතාවය පළ කරන අතරතුරම අනිත් සියලු දේවල් හා සමානවම නීතිය කියන්නේ හැමදාම යාවත්කාලීන වන දෙයක්. එම නිසා අපිට අද නීතියක් ගෙනල්ලා වාඩි වෙලා ඉන්නට බෑ. සම්පූර්ණයෙන්ම දිනින් දිනම අවුරුද්දෙන් අවුරුද්දම මේක යාවත්කාලීන කිරීමේ ක්‍රියාවලියට යම් ක්‍රමවේදයක් හඳුන්වා දීම වඩා සුදුසුයි කියලා යෝජනා කරමින් මෙම නීතිය ලංකාවේ නීති පද්ධතියට තවත් වැදගත් එකතු වීමක් කියලා යෝජනා කරමින් අමනියඬවන් බොහොම ස්තුතියි.
ස්තුති ගරු විජිත හේරත් මන්ත්‍රීතුමා මිනිත්තු 7ක කාලයක් තියෙනවා. ඊට පෙර ආචාර්ය හරිණි අවරසූරි මන්ත්‍රීතුමිය මුලසනේ ගන්නවා.
කතා කරන්න ගරු මන්ත්‍රීතුමා.
ගරු මුලසනාරුඩ මන්ත්‍රීතුමියනි, අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉතා පැහැදිලිව ජනතා පරමාධිපත්‍ය නිර්වචනය කළා තියෙනවා. මෙරටේ ජනතාවගේ උත්තරීතර බලය තමයි ඇත්තරම ගත්තොත් ජනතා පරමාධිපත්‍ය. අපි මූලික අයිතිවාසිකම් එවැගේම ඡන්ද බලය පාලන බලතල මේ ජනතා පරමාධිපත්‍යට අයිති කියලා නිර්වචනය කළා තියෙනවා. ඉතින් ඒය කිසි කෙනෙකුට පැහැරගන්න බෑ. ඒකත් ඉතා පැහැදිලිව තියෙනවා. නමුත් අද වෙනකොට විශේෂයෙන්ම විධායකයේ යම් යම් ක්‍රියාමාර්ග හරහා මේ බලතලවලට අනියමින් බලපෑම් කරනවා. අද අපි කතා කරනවා අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව. ඒ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ කතා කරාට විධායකයේ විසින්ම අධිකරණයට අනියමින් බලපෑම් කරන අවස්ථා බොහොමයක් පහුගිය කාලේ අපි දැක්කා. වර්තමානයේ ජනාධිපතිවරයා තැන් කීපයකදී ඔප්පු බෙදන්න දෙන්න ගියාමත් ඒ වගේම පොල් සංවර්ධන මණ්ඩලයට ගිය වෙලාවෙත් ඔව් කියලා තිබුණා. අවස්ථා කීපයකදීම මේ අධිකරණයේ නෙමෙයි පාර්ලිමේන්තුවට අධිකරණ බලය තියෙන්නේ, වැඩිය ආවොත් ඒක මම පාර්ලිමේන්තුව හරහා බේරගන්නවා. ඒක ඇත්තටම ගත්තොත් තාණ්ඩුකම් ව්‍යවස්ථාව ඉතා පැහැදිලිව මේ විධායකය ව්‍යවස්ථාදායකය අධිකරණය මේ ආයතන තුන පිළිබඳ ඒ තුලණය සංවරණය හා තුලණේ ඉතා පැහැදිලිව ඡේදනය කරලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මෙතෙක් කල් අපේ භාවිතාවෙත් අපි ඒක දැකලා තියෙනවා. ඉතින් එහෙම තියෙද්දි තමයි මේ අධිකරණ බලය කියන එක, අධිකරණ බලය ජනතාවගේ අධිකරණ බලය ආයතන කීපයකට වෙන් කරලා තියෙනවා. අධිකරණ පද්ධතියට, ඒ වගේම නිශ්චාධිකාරී සභාවලට, ඒ වගේම පාර්ලිමේන්තුවේ යම් නීතියක් මගින් පිහිටවන ලබන යම් යම් ආයතනවලට. ඉතින් මේ ආකාර තුනෙන් තමයි මේ අධිකරණ පද්ධතිය සකස් කරලා තියෙන්නේ. ඉතින් අධිකරණයෙන් තමයි ඒ නඩු අහන්න කටයුත්ත, එහෙම නැත්නම් පාර්ලිමේන්තුවෙන් සම්මත කරන යම් නීතියක් මගින් පිහිටවපු ආයතන මගින් තමයි ජනතාවගේ අධිකරණ බලය ක්‍රියාවට නැගෙන්නේ. පාර්ලිමේන්තු නඩුහන්නේ පාර්ලිමේන්තුර නඩුහන්න පුළුවන් යම් සීමා සහිත කීපයක් තියෙනවා. විශේෂයෙන්ම දෝෂාභියෝග වගේ අවස්ථාවලදී අග්‍රමිශකාරවරය හෝ එවැනි දෝෂාභියෝග ආපු වෙලාවටදී විශේෂ කාරක සභාවක් කරා ඒ කටයුත්ත වෙනවා. හැබැයි කුඩු නඩුවක් පාර්ලිමේන්තුවේ අහන්නේ නැහැ. යම් කිසි අපරාධයක් වුණාම ඒක පාර්ලිමේන්තුවේ අහන්නේ නැහැ. ඒකට තමයි මේ අධිකරණ පද්ධතියක් සකස් කරලා තියෙන්නේ. ඉතින් මේ අධිකරණ පද්ධතිය එහෙම තියෙද්දී මේ අධිකරණයේ බලය පාර්ලිමේන්තුවටයි තියෙන්නේ. පාර්ලිමේන්තුවෙන් අපි ඒක බෙර ගන්නවා වගේ කිව්වම ඒක අනියමින් ඇත්තටම ගත්තොත් අධිකරණයට බලපෑමක්. ඉතින් අපි කොච්චර නීති හැදුවත් මේ කරන්නේ විධායක මගින් අධිකරණයට ඍජුව වක්‍ර බලපෑම් කිරීම. ඉතින් අපි දැක්ක මෑත කාලින අධිකරණයේ විවේචන ලක් කරනවා. හැබැයි දින 52 කුමන්ත්‍රණයේ වෙලාවේ අපිට මතකයි ශ්‍රේෂ්ඨාධිකරණයට අපි ගියා. ඒ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඓතිහාසික තීන්දුවක් ලබා දුන්නා. ලංකාවේ ඉතිහාසයේ පළවෙනි වතාවට විධායක ජනාධිපතිවරයා ධූරයේ ඉඳද්දිම ඒ විධායක ජනාධිපතිවරයා කරපු විවස්ථා විරෝධී නීති විරෝධී කටයුත්තට එරෙහිව ගරු ශ්‍රේෂ්ඨාධිකරණය ඓතිහාසික තීන්දුවක් දුන්නා. ඒ තීන්දුව දෙනකොට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඒ තීන්දුව ඉහළයි. එදා ඒක හොඳයි. එදා අධිකරණයෙන් තීන්දුව පිළිගන්න. එදා අධිකරණයට ගරු කරන. ඒ වගේම ණය ප්‍රතුගත කරන ක්‍රීමේදී දේශීය ණය ප්‍රතුගත කරන්න ගියාම ඒකේ තිබිච්ච අයිතා ක්‍රමවේදයන් පිළිබඳව ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා විවිධ මෙරටේ වැඩ කරන ජනතාව වෘත්ති සමිති. ඒ වෙලාවේ අධිකරණ තීන්දුවක් දුන්නා. එතකොටත් කිව්වා ජනාධිපතිවරයා ඒ අධිකරණ තීන්දුවට හිස නමලා ඒක තමයි පිළිගන්නේ. හැබැයි අද මෑත කාලෙදී මේ අධිකරණයේ යම් යම් තීන්දු තීරණ තමන් බලාපොරොත්තු වෙන තැනට ආවේ නැති වුණාම දැන් මේවා නිර්දේ ලෙස විවේචනය කරනවා. ඉතින් මේක අනුමත කරන්න බෑ. මේක මේ රටේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය වක්‍රව උල්ලංඝනය කිරීමක්. ඒ නිසා අපි ආණ්ඩුවට අවධාරණය කරනවා පාලන බලය හොබවද්දි විධායක බලය හොබවද්දි මේ අධිකරණයට අනියම් ආකාරයට බලපෑම් කරන්න ලෑස්ති වෙන්න එපා. ඉතිහාසයේම උදාහරණ ඕන තරම් තියෙනවා. ඉතිහාසයේ තියෙන ඒවා තියෙන ඍජුව උසාවි වලට උසාවි නිවීක්ෂකරුන්ගේ ගෙවල් වලට ගල් ගහපු උදාහරණ. හැබැයි ඒක වෙනස් විදිහකට අද මේක පාවිච්චි කරනවා නම් ඒකත් වැරදි. ඒ නිසා වහා මේක නවත්තන්න කියන අවධාරණය අපි කරමු.
කරු මන්ත්‍රීතුමා තව විනාඩි 2යි.
ඒ වගේම මේ 22 සංශෝධනය මේ පහුගිය දවස්වල ආන්දෝලන ලක් වුණා. මේක උසාවිය මගින් තීන්දුවක් දීලා තියෙනවා. ඉතා පැහැදිලිව පස්වතාවක්ම මේක ජනාධිපතිවරයාගේ දුරකාලය අවුරුදු 5යි කියලා ඒක ආපහු ගේන්න කිසිදු අවශ්‍යතාවයක් නැහැ. දැන් අධිකරණ ඇමතිවරයා මම දැක්කා සිකුරාදා මේක ගෙනාවොත් මෙච්චර කාලයක් යනවා මේක සම්මත වෙන්න කියලා කිව්වා. ඒ කියන්නේ ආණ්ඩුව මේක ගේන්න අදහසක් තියෙන බව පේනවා. නමුත් මේ රටේ ජනතාව කිසිත් මේක අනුමත කරන්නේ නැහැ. එහෙම වුණාවක් ඇත්තෙත් නැහැ. මොකද කෝටි 1000ක් යනවා තවත් ජනාධිපතිවරණයක් ජනමත විචාරණයක් පවත්වන්න. 22 සංශෝධනය ගෙනල්ලා පාර්ලිමේන්තුවේ 3-2 සම්මත වෙලා ජනමත විචාරණයකට යන්න වුණොත් ජනමත විචාරණය මේක සම්මත කරගන්න කෝටි 1000ක වීදමක් යනවා. කෝටි 1000ක් වීදම් කරන් රටේ ආර්ථිකය දැන් ශක්තිමත්ද? මේ බංකොලොත් චාර්තික ඇතුලේ තවත් අනවශ්‍ය විදිහට අපි කෝටි 1000ක් නාස්ති කරන්නේ ඇයි? ඒ නිසා එය අනවශ්‍ය වැඩක් කියන එකත් අවධාරණය කරනවා. ඒ වගේම ගරු මන්ත්‍රීතුමීනි අද උදෑසන මතු කරලා තිබුණා මේ වෘත්තීය සමිති වලින් නඩු කියන්නේ නැද්දි අපේ නීතිඥ සුනිල් වටගල නීතිඥවරයා වෘත්තීය සමිති වෙන 155ක සල්ලි අරන් තියෙනවා කියලා පට්ටපල් අමූලික කෙබරයක් බොරුවක් මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද පාවිච්චි කරලා ඇමතිවරු මේ වගේ නිඳිත ප්‍රකාශ කරන එක වහම නවත්තන්න ඕනි. මොකද කිසිදු සාක්ෂියක් නැතුව එවැනි මෙතන උත්තර දෙන්න බැරි නීතිඥවරයෙක් ගැන කතා කරනවා. සුනිල් වටගල නීතිඥවරයා මේ වෘත්තීය සමිති වල නඩුවට පෙනී සිටි 75ක්වත් අය කරන්නේ නැතුව නොමිලේ ඒ වෙනුවෙන් සම්පූර්ණ පෙනී සිටින්නේ 155 තරන්නේ. එහෙම තියෙද්දි මේ ඇමතිවරු තමන්ගේ පාර්ලිමේන්තු බලය වරප්‍රසාද පාවිච්චි කරලා උසාවි ඉන්න නීතිඥවරුන්ට නිග්‍රහ කරන එක අපහාස කරන එක වහම නතර කළ යුතුයි. තමන්ගේ වාචාලකම තමන්ගේ කටමැතරකම තියාගත්තට කමන්නේ. මාතර වැල්ලගිහිල්ලා වාචාල කට්ටක් කිව්වට කමන්නේ. හැබැයි අපිට නම් ආරංචි මාතර රැස්වීමට දීපු සල්ලි වලින් භාගයක් හොරකම් කරා කියලා. මාතර රැස්වීමට සිරගගෙන බස් වල වීදම් කරන්න දීපු සල්ලි වලින් භාගයක් හොරකම් කරා කියලා අපේ ඒගොල්ලන්ගේ මන්ත්‍රීවරු ඇවිල්ලා අපිට නම් කියනවා. එහෙම චෝදනා නම් ඕනතරම් තියෙනවා. නුවර රැස්වීමදිත් එක ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරයෙක් දොස් කියලා තිබුණා, බැනලා තිබුණා. මාතර රැස්වීම හරියට කරේ නැහැ. දීපු සල්ලි ටික භාගයක් හොරා කෑවා. සෙනග ටික ගිනාවේ නැහැ කියලා. ඉතින් එහෙම තමන්ගේ කුණු එළියට ඇදගන්න ලෑස්ති වෙන්න එපා. බොරුවට අභූත චෝදනා කරන්න එපා. අපේ නීතිඥවරයා සුනිල් වටගල සහෝදරයා මේ මෙවැනි ප්‍රගතිශීලී කර්තව්‍ය සඳහා පෙනී සිටින්නේ පෙනී සිටලා තියෙන්නේත් ඇත්තම ගත්තොත් නිස්සරණ අධ්‍යාසයෙන් සත පහක්වත් අය කරන්නේ නැතුව ඉතින් එහෙම අයට මේ වගේ නිග්‍රහ කරන්න එපා කියන එකත් අවධාරණය කරමින් මේ රටේ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරන්න විධායකයට වගකීමක් තියෙනවා අධිකරණයට ඇඟිලි ගහන්න බලයක් නැහැ කියන එක අවධාරණය කරමින් මා නතර වෙනවා
බොහොම ස්තුතියි ගරු ගායන්ත කරුණාතිලක මන්ත්‍රීතුමා ඔබට විනාඩි 7ක කාලයක් තියෙනවා
බොහොම ස්තුතියි ගරු සභාපතිතුමියනි අද දවසේ අධිකරණ අමාත්‍යතුමා විසින් මේ සභාවට ඉදිරිපත් කරපු සංශෝධන දිහා බලනකොට එතුමා ඒ පිළිබඳ විග්‍රහ කරනකොට මීට කලින් ගෙනෙන්න වුණා නම් මෙවැනි සංශෝධන වඩාත් හොඳයි කියන එක තමයි මට කල්පනා වුණේ ප්‍රමාද වෙලා හරි මේ පිළිබඳව අවධානය යොමු වීම ගැන අපි සතුටු වෙනවා සභාපතිතුමියනි අද බොහෝ කටයුතු වලට වගේම උසාවි වල නඩු කටයුතු වලටත් නව තාක්ෂණේ භාවිතා කිරීම අත්‍යවශ්‍ය කාරණයක් හැටියටයි අපි දකින්නේ මෙතෙක් තිබුණු ක්‍රමයේ අනුව සිතාසි නිකුත් කිරීමට තිබුණු ක්‍රම නිසා නොයෙකුත් බාධාවන් නැති වුණා ඒ වගේම නඩු ප්‍රමාද වීම වලට ඒක බෙහෙවින්ම බලපෑවා අපි දන්නවා සිතාසි ලබා දෙනකොට දැනට පවතින ක්‍රමයේ යටතේ පිස්කල් මගින් සිතාසි ලබා දෙනවා ග්‍රාම සේවකල මගින් සිතාසි ලබා දෙන ක්‍රම තිබෙනවා ඒ වගේම ලියාපදිංචි තැපෑලෙන් සිතාසි නිකුත් කරන ක්‍රමයක් තමයි අදට තිබෙන්නේ මේ ක්‍රම සියල්ලෙම අඩුපාඩු තිබෙනවා වගේම ඒ හැම එකක්ම නඩු ප්‍රමාද වීමට බලපාලා තිබෙනවා ඒ නිසා මේ ප්‍රමාද වීම වැළැක්වීමට නම් නව තාක්ෂණය උසාවි වලට සම්බන්ධ කරගත යුතුවම තිබෙනවා අද මේ සංශෝධන වලින් ඒක ඉෂ්ට වීම ගැන අපි හිතනවා අනාගතයේ නඩු ප්‍රමාද වීම අවම කරගන්නට ඒකත් හේතුවක් වෙයි කියලා අපි බැලුවොත් මුදල් නඩු වගේ ඒවා ඒ වගේම ඇමතිතුමා කිව්වා වගේ දික්කසාද නඩු වගේ ඒවා හිතාමතාම සිතාසි බාර ගැනීම මගහරින ක්‍රම ජනතාව හොයාගෙන තිබෙනවා පිස්කල්වරු හරහා විත්තිකරුට සිතාසි බාර දීමට යනකොට සමහර වෙලාවට විත්තිකරු පදිංචිය හැරගිහින් එහෙම නැත්නම් විත්තිකරු විදේශගත වෙලා විත්තිකරු සොයාගන්නට නොහැකි යන පිළිතුරු තමයි පෙරලා ලැබෙන්නේ ග්‍රාම නිලධාරීන් හරහා සිතාසි යවනකොටත් සමහර වෙලාවට ඉස්සර වගේ නෙමෙයි දැන් ඉස්සර නම් ගම්මුලාදෑනි ක්‍රමේ තියෙනකොට ගමම අඳුරනවා ගම්මුලාදෑනියා දැන් අලුත් පත්තීන් ලැබපු ග්‍රාම නිලධාරීවරු බොහෝ ප්‍රදේශවල ඉන්නේ කාන්තා පක්ෂියත් විශාල ප්‍රමාණයක් ඉන්නවා දුෂ්කර ප්‍රදේශවලට වැටිලා එතකොට හරියට ගම පිළිබඳ පුජ්ජලෝ පිළිබඳ අවබෝධයක් නොමැති කම නිසාත් ඒ සිතාසි ලබා දීම අසාර්ථක වෙලා තිබෙනවා ලියාපදිංචි තැපෑලෙන් සිතාසි නිකුත් කිරීමටත් කටයුතු කරනවා සමහර වෙලාවට එවැනි අවස්ථාවලදීත් විත්තිකරුට පුළුවන් සිතාසියේ නොගෙන ඉන්න ක්‍රම අනුගමනය කරන්න සමහර වෙලාවට විත්තිකරු ගෙදර නැහැයි කියලා ඒක ලියාපදිංචි තැපෑලෙන් ආපු ලියුම අස්සම් කරලා බාරගන්න අනිත් උදවිය ප්‍රතික්ෂේප කරනවා ඒ වගේම සමහර වෙලාවට අපි අහලා කියනවා ලියාපදිංචි තැපෑලෙන් සිතාසිය ලැබුණාට පස්සේ ඊට පස්සේ ඔහු කියනවා ලියුම ඇතුලේ සිතාසිය තිබුණේ නැහැ කියලා මෙවැනි හේතු නිසා ඇත්ත වශයෙන්ම මේ නව තාක්ෂණය සිතාසි ලබා දීමට ප්‍රයෝගික කර ගැනීම ඉතාමත්ම කාලෝචිත පියවරක් හැටියට තමයි අපි දකින්නේ අපේ රටේ මේ වෙනකොට සභාපතිතුමිනි ජංගම දුරකථන භාවිතය ඉතාම ඉහළ මට්ටමක තිබෙනවා ලංකාවේ වැඩිහිටි ජනගහනයටත් වඩා ජනතාව ජංගම භාවිතා කරන තත්ත්වයක් තමයි දකින්න තිබෙන්නේ. සමහරු එකක් නෙමෙයි දෙක තුන පාවිච්චි කරන අවස්ථාවලුත් බහුලව දකින්න තිබෙනවා. මේ විද්‍යුත් තැපෑල මගින් ඒ කියන්නේ ප්‍රමාදයකින් තොරව SMS පණිවිඩයකින් කෙටි පණිවිඩයකින් WhatsApp පණිවිඩයකින් ඊමේල් හරහා සිතාසි නිකුත් කරන්න පටන් ගත්තාම මේ තියෙන ක්‍රමවල තියෙන අඩුපාඩු බොහෝ දුරට මකා ගන්න පුළුවන් වෙයි. මේ සංශෝධන වලින් පස්සේ තාක්ෂණයේ හරහා සිතාසි ලබා දීම සාර්ථක වෙයි කියන එක තමයි අපි කල්පනා කරන්නේ. ඊළඟට සභාපතිතුමනි මේ දිස්ත්‍රික් උසාවියේ නඩුවක් පවරනකොට දැන් පවතින ක්‍රමයට නීතිඥයෙක් ඉදිරිපිට අත්සන් කළා. ඒ නීතිඥයාට බලය පවරනවා ප්‍රොක්සියක් මගින් පෙරකලාසියක් මගින් ඒ නඩුවට පෙනී සිටින්. දැන් ඇමතිතුමා කිව්වා වගේ ගාල් එක්කෙනෙක්ට සමහර වෙලාවට දැන් තියෙන ක්‍රමයේ යටතේ නඩුව දාන්න යන්න වෙනවා යාපනයට. එහෙම නැත්නම් තවත් දුර බැහැර ප්‍රදේශයකට. දැන් මේ නිසා වියදම් අධික වෙනවා, කාලය විශාල වශයෙන් නාස්ති වෙනවා, ඒ වගේම රස්තියාදු වෙන ඒවා බහුලව දකින්න තිබෙනවා. දැන් මේ ක්‍රමයේ යටතේ අදාළ ප්‍රදේශයේ ඉඳගෙන ඒ නඩු පැවරීමේ හැකියාවකුත් මේ සංශෝධන වලින් පස්සේ ලැබෙන බව එතුමා විසින් ප්‍රකාශ කරා. ඒ වගේම මේ සංශෝධනයෙන් පස්සේ තවත් වැදගත් දෙයක් සිද්ධ වෙනවා. දැන් තිබෙන ක්‍රමයට දිස්ත්‍රික් උසාවියක සිවිල් නඩුවකදී
ගරු මන්ත්‍රීතුමා තව විනාඩි දෙකයි
විත්තිකරුට පළවෙනි නඩුව විභාගයට ගන්න දිනේදී යම් කිසි සාධාරණ හේතුවක් නිසා උසාවිය පෙනී හිටින්න බැරි වුණොත් එම නඩුව ඒකපාක්ෂික විභාග කිරීමට විනිශ්චයකාරවරු තීන්දුව කරනවා. නඩුවේ තීන්දුව ලබා දෙන තුරුම අර විත්තිකරුට ඊට පස්සේ බැරි වෙනවා නඩුවට ඇතුල් වෙන්න. සමහර වෙලාවට රෝගී තත්ත්වයක් නිසා, රෝහල්ගත වීමක් නිසා, වෙනත් නොවැළැක්විය හැකිම කරුණක් නිසා, සාධාරණ හේතුවක් නිසා පළවෙනි දවසේ උසාවි යන්න බැරි වුණොත් ඒ අය අසාධාරණයට ලක් වෙනවා. එහෙම වෙලාවක අතරමඟදී නඩුවට ඇතුල් වෙන්න නම් දැන් තියෙන ක්‍රමයේ යටතේ පැමිණිලිකරු එකඟ වුණොත් විතරයි විත්තිකරුව නඩුවට සම්බන්ධ කරගන්න. නමුත් අද මේ සංශෝධන වලින් පස්සේ විත්තිකරුට සාධාරණයක් ඉෂ්ට වෙනවා. පැමිණිලිකරුගේ එකඟතාවයේ තිබුණත් නැතත් සාධාරණ හේතුවක් නිසා පළවෙනි දවසේ උසාවියට පෙනී හිටින්න බැරිය කියන එක ඔප්පු කරොත් ඔහුට නඩුවට ඇතුළත් වීමට බාධාවක් නැතුව යනවා. ඊළඟට අවසාන වශයෙන් මම කියන්න කැමති සාමදාන විනිශ්චයකාර තනතුරු ලබා දීමේදී අධ්‍යාපන මට්ටම පිළිබඳ සංශෝධනයක් කරලා තිබෙනවා. උසස් පෙළ සමත් වීම අනිවාර්ය කරලා තිබුණා. දැන් ඒක සාමාන්‍ය පෙළ දක්වා අඩු කරලා තිබෙනවා. සමහර වෙලාවට හොඳ සමාජ පිළිගැනීමක් තියෙන උදවිය, හොඳින් සමාජයේ ප්‍රභූවරු හැටියට ක්‍රියා කරන උදවිය, මේ තනතුරට ගැළපෙන උදවියට ඒක යම්කිසි සහනයක් වෙයි කියලා මම කල්පනා කරනවා. ඒ වගේම සාම විනිසුරු තනතුරේ වගකීම ගැන අවබෝධයක් ලබා දිය යුතු තිබෙනවා සාම විනිසුරුවරුන්ට. ඒ තනතුර දෙනකොටම ඔවුන්ට වැඩමුළුවක් පවත්වලා ඒ වගකීම් පිළිබඳව කියා දෙනවා නම් වඩාත් සුදුසුයි. දිනුම් ප්‍රකාශයක් අත්සන් කරද්දී වුණත් මා ඉදිරිපිටදී අත්සන්කලාය කියන එකට අමතරව එහි අන්තර්ගත කරුණු පිළිබඳ අවබෝධයක් ඇතුව ඒ කටයුතු කරන්න ඔවුන්ට කියා දිය යුතු තිබෙනවා. ඇමැතිතුමා කිව්වා දැන් වසර දෙකකට සැරයක් සාම විනිසුරුවරුන්ගේ තොරතුරු අමාත්‍යාංශයෙන් ලබා ගන්නවා කියලා. සමහර වෙලාවට මියගිය සාම විනිසුරුවරු ඉන්නවා, ඒක අමාත්‍යාංශය දන්නෙත් නැහැ. ඒ වගේම අර ව්‍යාජ විදියට අස්සම් පාවිච්චි කිරීම ඒ හරහා සිද්ධ වෙනවා. උසාවිවල නඩුවලටත් ඒවා බලපාන අවස්ථා තිබෙනවා. සමහරු වයසට ගිහිල්ලා බොහෝ වයෝවෘද්ධ තත්ත්වයේ ඉන්නවා. ඒ සිහි කල්පනාවත් අඩු, ඒ වගේ තනතුරක කටයුතු කිරීමට අපහසුතා තියෙන අය. ඒ නිසා වසර දෙකකට සැරයක් ඒ අයගේ තොරතුරු ලබාගෙන සක්‍රීය ලැයිස්තු
සකස්
කර තිබීම ගැන මම සතුටු වෙනවා. අවසාන තප්පරේ මම කියන්න කැමති, අපි හැමදාමත් මේ සභාවේදී මතක් කරනවා එල්පිටියේ මහේස්ත්‍රාත් උසාවි ඉඩකඩ නැතිකම බරපතල ප්‍රශ්නයක්. අපේ නීතිඥවරුන්ට කාර්යාල ප්‍රමාණවත් නැහැ. බදු ක්‍රමයට කඩකාමර වගේ ඒවා ගන්න ගියොත් විශාල මුදලක් වැය වෙනවා. සමහරු පාරයිනේ මේසයක් පුටුවක් තියාගෙන තමයි තමන්ගේ සේවාදායකයෙක් කතා බහ කරන්නේ. වැස්සදාට කුඩ ඉහිලගෙන බොහොම දුෂ්කර සේවයක ඕන් නිරත වෙන හැටි දකිනවා. ඒ නිසා ආණ්ඩුවේ කල් ඉක්ුත් වෙන්න ළඟ වුණත් මම කියන්න කැමති පුළුවන් ඕනම අවස්ථාවක මේ පිළිබඳ අවධානය යොමු කළා එල්පිටියේ මහේස්ත්‍රාත් උසාවිය ප්‍රමාණවත් ඉඩකඩ සහිතව සකස් කර දීමට සහ නීතිඥයින්ගේ කාර්යාල පහසුකම් සපයා දීම ගැන අවධානය යොමු කරන්න කියලා කියමින් මට අවස්ථාව දීම ගැන පුදුමනි ස්තුතියක් දෙනවා.
බොහොම ස්තුතියි ගරු මහාචාර්ය GL පීරිස් මන්ත්‍රීතුමා. ඔබට විනාඩි 7ක කාලයක් තියෙනවා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, මේ ගරු සභාවට පසුගිය මාස 6 තුල ඉදිරිපත් කරලා තිබිච්ච 50 වලින් 70% වඩා ගරු අධිකරණ ඇමති ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතුමා තමයි ඉදිරිපත් කළේ. ඒ සම්බන්ධයෙන් අපේ නීතිය නවීකරණය කිරීම පිළිබඳ එතුමා ගෙන් සිදුවෙච්ච අතිවිශාල සේවය අපි අගය කරනවා. ගරු මන්ත්‍රීතුමනි, අද ශ්‍රී ලංකා අධිකරණයට ඉතාමත් වැදගත් කාර්යභාරයක් ආයත් වෙලා තියෙනවා. බොහොම සංවේදී නඩු, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව, මැතිවරණ මෙවැනි විෂයන් සම්බන්ධයෙන්. දැන් අපේ ඉතිහාසයේ ඉතාමත් හොඳ සම්බන්ධයක් තිබුණා පාර්ලිමේන්තුව හා අධිකරණය අතර. අන්‍යෝන්‍ය ගෞරවය හා එකිනෙකාගේ විෂය පටය පිළිබඳ අවබෝධයක් වැටහීම. හැබැයි මෑත කාලේ ඒ තත්ත්වය අවාසනාවකට මෙන් වෙනස් වෙලා තියෙනවා. අධිකරණයට ප්‍රහාර එල්ල කරනවා මේ ගරු සභාව තුළ. විශේෂයෙන්ම අධිකරණයට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ භාර වෙලා තිබෙන කාර්යභාරයක් තමයි පාර්ලිමේන්තුවට පනතක් ඉදිරිපත් කරන විට ඒ පනත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද? එහෙම නැත්නම් කොයි වගන්ති සඳහාද 3/2 බහුතරයක් අවශ්‍ය වන්නේ? සමහර වගන්ති 3/2 බහුතරයකින් වුණත් සම්මත කරන්න බෑ. ඒවා සම්බන්ධයෙන් ජනමත විචාරණයක් අවශ්‍ය වෙනවා. ඒතර මේ පිළිබඳ ඒ පනත විවාදයට භාජනය කළා සම්මත කිරීමට පෙර ශ්‍රේෂ්ඨ අධිකරණයේ නිර්දේශ ලබා ගැනීම අනිවාර්යයි අපේ උත්තරීතර නීති යටතේ. හැබැයි මතයක් මෙහි ප්‍රකාශ වුණා. කරු ජනාධිපතිතුමාත් ප්‍රකාශ කළා. මම ගෞරවයෙන් කියනවා ඒ මතය සම්පූර්ණයෙන් වැරදි කියලා. ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කරන මතයේ ඒ නිර්දේශ පිළිගන්නවද නැද්ද කියලා තෝරා ගැනීමට මේ පාර්ලිමේන්තුවට අභිමතයක් තියෙනවායි කියලා. අපිට කැමති නම් පිළිගන්න පුළුවන්, අකමැති නම් ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඒක නෙවෙයි තත්වය. ඒ කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශ වලට පටහැනිව පනතක් සම්මත කර ගැනීමට උත්සාහ දරනවා නම් ඒ පනත නීතිගත වෙලා නැහැ අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූල. දැන් අපි දැක්ක ඔන්ලයින් පනත ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශ සමහරක ඒවා අපි විසඳලා දැම්මා. කමිටු අධිරේදී අපි ඒවට අනුගත වුණේ නැහැ. දැන් අදත් අපි අත්විඳිනවා ඒ තුළින් ජනිත වෙලා තිබෙන යම් යම් ව්‍යාකූලතා. ඒක විසේත් කරන්න පුළුවන් කමක් නැහැ. එතකොට විනිශ්චයකාරවරයෙකුට විරුද්ධව යම් කිසි විවේචනයක් කරනවා නම් හරයාත්මක යෝජනාවක් ගේනවා. එහෙම නැත්නම් මේ සභාගර්භයේ නැකිලා ඒක මම දැකලා තියෙනවා. තාමත් කනගාටුදායකයි විනිශ්චයකාරවරුන් විවේචනය කිරීම. නඩු තියෙනු වැරදි කියලා කියනවා. ඒවා මේ හරි ගස්සන්න ඕනේ කියලා තියෙනවා. මේ ගරු සභාවට පුළුවන්ද ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තියෙනු නිවැරදි කිරීමට, එසේ කිසියත් කිරීමට පුළුවන් කමක් නැහැ. සමහර අවස්ථාවලදී තාමත් තර්ජනාත්මක විනිශ්චයකාරවරුන්ව කැඳවනවා කියලා වරප්‍රසාද කමිටු ඉදිරියේ. එහෙනම් වරප්‍රසාද කමිටු ඉදිරියේ විනිශ්චයකාරවරුන් කැඳවලා ඒ ප්‍රහරස් ප්‍රශ්න අහලා ඒ අයගේ අධිකරණ කර්තව්‍ය පිළිබඳ ඒ විදිහට කටයුතු කරන්න පුළුවන් නම් පාර්ලිමේන්තුවට, එතකොට අධිකරණය හා ව්‍යවස්ථාදායකය අතර බලය බෙදීමේ න්‍යාය සම්පූර්ණයෙන් උල්ලංඝනය වෙනවා. එසේ කිරීමට කිසිසේත් පුළුවන් කමක් නැහැ. විනිශ්චයකාරවරුන්ට බෑ මෙතෙන්ට ඇවිල්ලා ඒ අයගේ නිදහස වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීමට. එම නිසා අපේ යුතුකමක් තියෙනවා. විශේෂයෙන්ම මේ විදිය සංවේදී කරුණු සම්බන්ධයෙන් නඩු තීන්දු දීමට ශ්‍රේෂ්ඨාධිකරණයට සිදුවෙන අවස්ථාවලදී ඒ කටයුත්ත ස්වාධීන ලෙස කිරීමට පුළුවන් වන පරිදි උචිත වාතාවරණය නිර්මාණය කර දීම ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි මේ ගරු සභාවේ ප්‍රමුඛ යුතුකමක් වෙනවා. හැම කෙනෙක් අතින්ම වැරදි සිදු වෙනවා. යම් කිසි නඩු තීන්දුවක දෝෂයක් තියෙනවා නම් ඒකට ගත යුතු ක්‍රියාමාර්ගයකුත් තියෙනවා. ඒ සම්බන්ධයෙන් කියන්න ඕනේ අග්‍රවිනිශ්චයකාරතුමාට. එතකොට අග්‍රවිනිශ්චයකාරතුමාට පූර්ණ බලය තියෙනවා. විනිශ්චයකාරවරුන් 5 දෙනෙක් 7 දෙනෙක් අවශ්‍ය නම් සම්පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගෙන් සැදුම්ලත් විනිශ්චය මණ්ඩලයක් පත් කරන්න වෙලා තියෙනවා අපේ ඉතිහාසයේ ඕනෑ තරම්. එතකොට අධිකරණයෙන් යම් කිසි වරදක් සිදු වෙලා තිබෙනවා නම් ඒ වරද නිවැරදි කිරීමේ කාර්යභාරය අධිකරණයටම බාර දෙන්න ඕනේ. මේ ගරු සභාවට කිසිත් පුළුවන් කමක් නැහැ ඒක කිරීමට. මේ සියල්ලක්ම
ගරු මන්ත්‍රීතුමා මත විනාඩි 2යි.
මේ අදහස මේ සියල්ලක්ම ඇතිවන්නේ යම් කිසි වැරදි හැඟීමක් නිසා ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 4 ඈයන්න කියන වගන්තිය. ඒ දෙන්නේ අපේ රටේ පරමාධිපත්‍යයේ තියෙන්නේ ජනතාවට තමයි තියෙන්නේ අධිකරණ බලය. ජනතාව වෙනුවෙන් ඒක පාර්ලිමේන්තුවේ රැඳී පවතිනවා. හැබැයි ඍජුව අධිකරණ බලය ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුවට කිසිසේත් පුළුවන් කමකුත් නැහැ. එහෙම ඒක කිසිසේත් පිළිගන්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි. ඒක කරන්න පුළුවන් වන්නේ අධිකරණ හරහා. එකම ව්‍යතිරේකය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්නයක් මතු වුණොත් ඍජුව අධිකරණ බලයේ ඒ විදිහේ අවස්ථාවලදී ක්‍රියාත්මක කිරීමට මේ ගරු සභාවට පුළුවන්. එහෙම නැත්නම් අධිකරණ බලය ක්‍රියාත්මක වන්නේ අධිකරණයේ හරහා. ඒ ගැන මම හිතන්නේ කිසිම විවාදයක් තියෙයි කියලා. ඒතර මේවා මූලික સિદ્ધාන්ත, මූල ධර්ම. මේවා අපි මනවෙන් වටහාගෙන ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අධිකරණයේ නිදහසට ස්වාධීනත්වයට අපි ගරු කරන්න ඕනේ. එහෙම නැත්නම් විශාල අර්බුදයක් අනිවාර්යෙන් අර්බුදයකට අපිට මුහුණ දීමට සිදු වෙනවා. ඒක වලක්වන්න ඕනේ කියන මතය ප්‍රකාශ කරමින් ඔබතුමීට ස්තුති කරමින් මම නාකිනා ස්තුති.
බොහොම ස්තුතියි ගරු මුජබීර් රහුමන් මන්ත්‍රීතුමා. ඔබට විනාඩි 10ක කාලයක් තියෙනවා.
ගරු සභාපතිතුමියනි, විශේෂයෙන්ම අධිකරණය සම්බන්ධව අද ඉදිරිපත් වෙලා ඉන්න පනත් කීපයක සංශෝධනය වන අවස්ථාවකදී මම හිතනවා අපේ රටේ ඉතාම වැදගත් සංදිස්ථානයකට මේ අධිකරණ පද්ධතිය මේ මොහොතේ ක්‍රියාත්මක වෙනවා. මේක තුළ ජනාධිපතිවරයාගේ සෑම වෙලේම අධිකරණයට විශාල බලපෑමක් එල්ල වෙනවයි කියන එකත් අපිට පේනවා. මේ රටේ කිසිදු ජනාධිපතිවරයෙක් දිගින් දිගටම මේ වගේ අධිකරණයට බලපෑම් කරන ප්‍රකාශ, අධිකරණය යටත් කරගන්න ප්‍රකාශ අපි පහුගිය කාලේ කිසිදු ජනාධිපතිවරයෙක්ගෙන් අපි දැක්කේ නැහැ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා නිතරම අධිකරණය තමන් යටතට පත් කරගන්න උත්සාහ කරනවා. ඒ වගේම මම අධිකරණයේ අවධානයටත් ලක් කරන්න කැමැති, විශේෂයෙන්ම 99 වෙනි ව්‍යවස්ථාවේ 13 වගන්තියේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන්ගේ සමාජිකත්වයේ අයිමු වුණ අවස්ථා පිළිබඳ නඩුවලදී අපි දන්නවා, විශේෂයෙන්ම ඒ නඩු විශේෂයෙන්ම අපි සියලු දෙනාම දන්නවා මාස දෙකක් ඇතුළත අවසන් කළ යුතුව බවට පැහැදිලිවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙලා තිබෙනවා. තොර මේ පාර්ලිමේන්තුව තුලත් අද වෙනකොට පක්ෂ මාරු කරලා පක්ෂ සමාජිකත්වයේ අවෝසි වෙලා ජනමතයට පටහැනිව වැඩ කරන മന്ത്രിවරු ඇමතිවරු ඉන්නවා. ඉතින් ඔවුන් පිළිබඳව දැන් වෙනකොට ශ්‍රේෂ්ඨාධිකරණේ දැන් මේ නඩු විභාග කරලා අවසන් වෙලා මාස 5ක වගේ කාලයක් ගත වෙනවා ගරු සභාපතිතුමනි. ඒ හින්දා ඔවුන් නඩත්තු වෙන්නේ ජනතාවගේ බදු මුදල් වලින් බව අපි මතක තබා ගන්න ඕනේ. ඒ හින්දා අපි අධිකරණයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අවධානයට මම යොමු කරනවා. විශේෂයෙන්ම ඒ සමාජිකත්වය අහිමි වෙච්ච, ඒ වගේම ජනතා මතයට විරුද්ධව වැඩ කරන ඒ නඩු සම්බන්ධව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන 99 වෙනි ව්‍යවස්ථාව හා 13 වෙනි වගන්තිය යටතේ මාස දෙකක් ඇතුළත ඒව අවසන් කළ යුතුව බව පැහැදිලිව සඳහන් කළ තිබෙන නිසා අධිකරණයේ අවධානයට යොමු කරන්න කැමැති. ගරු සභාපතිතුමනි, ද අපි දන්නවා මේ රටේ පළාත් පාලන මැතිවරණයක් තියන්න තිබුණා. මේ පළාත් පාලන මැතිවරණය මුදල් නැහැයි කියලා ජනාධිපතිවරයා ඒ ඡන්දය කල් දැම්මා. දැන් අපි සියලුම දෙනාම දන්නවා දැන් ජනමත විචාරණයක් ගේන්න එතුමා 20 දෙවෙනි සංශෝධනය පාර්ලිමේන්තුවට ගේන්න හදනවා. මේ ජනමත විචාරණය වෙනුවෙන් රුපියල් බිලියන 10ක් වෙන් කරන්න ඕනේ කියලා වියදම් කරන්න ඕනේ කියලා දැන් අපි දන්නවා මැතිවරණ කොමිසම පවා ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. එතකොට අපි පෞගිය කාලෙම දැක්කේ තමයි මේ ආණ්ඩුව ජනාධිපතිතුමා මේ ජනාධිපති මැතිවරණයේ තියෙන එක වළක්වන්න නොයෙකුත් ආකාරයේ ක්‍රම සහ විදි පාවිච්චි කරා. එයා මේ තිබෙන විශේෂයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන පුංචි පුංචි හිල් වලින් රිංගන්න පුළුවන්ද කියලා ජනාධිපතිතුමා උත්සාහ කරා. ඒ පුංචි පුංචි හිල් වලින් රිංගන්න එයා අවස්ථා දෙකකම ශ්‍රේෂ්ඨාධිකරණයට පුද්ගලව දෙන්නේ කැවලා ඒ දෙන්නම අසාර්ථක වුණායි කියනක අපි දැක්කා. ඒ දෙකම අසාර්ථක වුණාට පස්සේ තමයි ජනාධිපතිවරයා කැබිනට් එකේ 22 වෙනි සංශෝධනය ගේන්න මේ සම්මත කරගත්තේ. එතකොට අධිකරණ ඇමතුමා ඒක නැවතුවා. ඊළඟට ජනාධිපතිවරයා අධිකරණ ඇමතුමාට ඉහළින් ගිහිල්ලා නියෝගය දුන්නා මේක කරන්න කියලා. අද අධිකරණ ඇමතුමා ඇවිල්ලා කියනවා නෑ මාව දැනුවත් කරලා තමයි කරේ කියලා. ඉතින් අපි දන්නේ නැහැ මේ අධිකරණ ඇමතුමා වෙලාවකට කියනවා එතුමා ඒක නැවතුවයි කියලා, ඊළඟට එතුමා කියනවා එතුමා මේක අපිව දැනුවත් කරලා කරා කියලා. ගරු සභාපතිතුමියනි, ඒ වගේම තමයි මේ 22 වෙනි සංශෝධනය කවුරුවත් ඉල්ලුවේ නැහැ. අපේ රටේ ජනාධිපති මැතිවරණ වලට ඒක බාධාවක් වුනේත් නැහැ. දැන් මේ කවුරුවත් ඉල්ලපු නැති දෙයක් ඇයි මේ හදිස්සිය ගේන්න හදන්නේ? මේක ඇයි හදිස්සි මේ මැතිවරණයක් ළඟ තියාගෙන ජනාධිපති මැතිවරණයේ ප්‍රකාශයට පත් කරන්න දවස් කීපයක් තිබිද්දි ඒක ගැසට් නිවේදනය කරලා ඒක දැන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ආණ්ඩුව මේ ගේන්නේ කුමක්කෝ යටි අරමුණක් පැහැදිලිව තිබෙන බව ඉතාම පැහැදිලිව අපිට පේන්න තියෙනවා. ඒක තමයි මේ රට තුළ අවිනිශ්චිතභාවයක් ඇති කරන්න, ඒ වගේම අරාජික තත්ත්වයක් රට තුළ නිර්මාණය කරන්න, ජනතාව ඇතුලේ කුතුහලයක් ඇති කරන්න, ඒ කුතුහලය ඇති කරලා ජනාධිපති මැතිවරණයේ තිබෙන වැඩපිළිවෙල අවුල් කරන්න තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේක ගේන්න හදන්නේ කියන එක අපිට පැහැදිලිව පේනවා. ඒ වගේම තමයි මම එකක් මතක් කරන්න ඕනේ. ජනාධිපතිවරයා අපි දැක්කා මේ 22 දෙවෙනි සංශෝධනය කතා කරන වෙලාවේ ගාල්ලේ ගිහිල්ලා එතුමා කිව්වා ආචාර්ය ජයම්පතිතුමා මේක හරියට කරේ නැහැයි කියලා. ගරු සභාපතිතුමනි එදා යහපාල ආණ්ඩුවේ මමත් මන්ත්‍රී කෙනෙක් වෙලා මේ පාර්ලිමේන්තුවේ හිටියා. ආචාර්ය ජයම්පතිතුමා ඇතුළු මේ එදා හිටපු සන්ධානේ යහපාලනේ හිටපු නායකයෝ සියලු දෙනාම එක තීන්දුවකට ආවා. ඒක තමයි දානම් වෙනි සංශෝධනය ගේනකොට ජනමත විචාරණයකට තුඩු දෙන ව්‍යවස්ථා සංශෝධනයල් ගේන්නේ නැහැයි කියලා පැහැදිලිව එකඟත්වයකට ආවා. ඒ එකඟත්වයකට ආවම තමයි ආචාර්ය ජයම්පතිතුමා මේක ගෙනාවේ. නමුත් අද පේනවා ජනාධිපතිවරයා අද ඒ වගන්තිය අල්ලන්නේ නැහැයි කියලා සියලු දෙනාම එකතුණා. 83 වගන්තිය අල්ලන්නේ නැහැ, ඒක සංශෝධනයට ඇතුළත් කරගන්නේ නැහැයි කියලා කිව්වා. ඒ හින්දා තමයි ජනමත විචාරණයකින් තොරව අවශ්‍ය සංශෝධන ටික පාර්ලිමේන්තුවට ගෙනාවේ. මගේ ළඟ තියෙනවා මෙතන ජනාධිපති රනිල් වික්‍රමසිංහ එදා අගමැති වෙලා ඉඳලා 2015 අප්‍රේල් 28 කතා කරපු හැන්සාඩ් එක. මේ හැන්සාඩ් එක මම සභාගත කරනවා. එතුමා පැහැදිලිවම කියලා තියෙනවා, එතුමා පිළි අරන් තියෙනවා අපි සංශෝධනවල් එහෙම නැත්නම් ජනාධිපති මැතිවරණ වලට තුඩු දෙන කිසි දෙයක් ගේන්නේ නැහැයි කියලා. ඒ වගේම තමයි එතුමා එදා නීතිඥ වැලියමුණට මේ වගේ දෙයක් කළා. මොකද කළේ නීතිඥ වැලියමුතු මහත්තයා මැතිතුමා මම මතක් කරන්න ඕනේ, එතුමා යහපාලන ආණ්ඩුවේ දූෂණ විරෝධී කාර්යාලය හදන්න විශාල වැඩ කොටසක් කළා. ඒ වැඩ කොටස කරාමර පස්සේ රාජපක්ෂලගේ ආණ්ඩුව බලයට ආවම එතුමන්ලා පත් කරා පලිග දේශපාලන පලිව ගැනීමේ කොමිසම කියලා. ඒකේ සභාපති හැටියට පත් කරා උපාලි අබේරත්න මැතිතුමාව. පත් කරලා යහපාලන ආණ්ඩුවේ හිටපු නිලධාරීන් ඒ වගේම දේශපාලන නායකයන්ව කැඳවලා දඬුවම් දෙන්න ගියා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. මොකද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා එදා ඒ කොමිසමට කැඳවුවෙත් නැහැ. කැඳවන් නැතුව එතුමා කොමිසමට ගිහිල්ලා කිව්වා මම මේ මොකුත් දන්නේ නැහැ, මේක කරේ නීතිඥ වැලියමුණ කියලා කිව්වා. ලැජ්ජයි ජනාධිපතිතුමනි, ලැජ්ජයි. මම එහෙම ලැජ්ජයි කියන්නේ මොකක් ඉදවත් නෙමෙයි, 2015 රාජපක්ෂලගේ භීෂණය ඇති කරලා එදා ලසන්ත වික්‍රමතුංග ඝාතනය කරලා තාජුඩීන් ඝාතනය කරලා ප්‍රදීප් ඇක්නිලිගොඩ අතුරුදහන් කරලා කීත් නොයාට පහ දීලා පොහොද්දල ජයන්තගේ කකුල් කඩලා මෙන්න ඒ වෙලාවේ තමන්ගේ ජීවිතය ගැනවත් විශ්වාසයක් නැතුව ඉන්න වෙලාවේ රාජපක්ෂ භීෂණයට විරුද්ධව එදා ජයම්පතිලා වැලියමුණලා ඇවිල්ලා මේ ජනාධිපතිවරයා එක්ක එදා රාජපක්ෂලට විරුද්ධව හිටගත්තා. එහෙම හිටගත් අයව තමයි අද එතුමා ඒ භීෂණය ඇති කරපු අයත් එක්ක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා එකතු වෙලා අද මේ සියලු දෙනාම පාවල දීලා තියෙනවා. ලැජ්ජයි ජනාධිපතිතුමනි. ඉතින් කවුද එන්නේ ඔබතුමා එක්ක දේශපාලනය කරන්න? මේ පාවල දීන නායකයෙක් එක්ක තමුන්නාන්සලත් එක්ක වැඩ කරපු, ඒ තමුන්නාන්ස වෙනුවෙන් පෙනී හිටපු, එදා යහපාලනේ රටේ මෙරටේ වංචා දූෂණ අවම කරගන්න නීති ආධිපත්‍ය ඇති කරන්න ඔය වැඩ කරපු ඒ නායකයන්ව මෙතුමා පාවල දෙනවා නම් මෙතුමා එක්ක වැඩ
කරන්න
මෙතුමාත් එක්ක වැඩ කරන්න මේ රටේ කිසිම දේශපාලඥයෙක් ඉන්නේ නැහැ. ඒ එන්නේ ඇතින්ද තමයි අද මහින්දානන්ද වගේ බංකොලොත් වෙලා මේ රටේ වංචා දූෂණ වලට ඒ දූෂණ චෝදනා ලවපු මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා එක්ක ඉන්න කණ්ඩායමත් එක්ක මේ එකතු වෙලා ඉන්නේ.
ඔව් ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහන්තිතුමා.
ඔබතුමා කියන්නේ මහින්දානන්ද අලුත්ගමගේ තියෙන දූෂණ චෝදනා මොකද්ද කියලා? නෑවා දැන් කියන්නවා දැන් කිව්වනේ
නෑ. ඔබතුමාට නඩු තියෙනවා
නේ කියනවා.
දැන් ඔබතුමාට නඩු
තියෙනවා.
ඔබතුමාටත් නඩු තියෙනවානේ.
මොකද නඩුව?
දැන් ඔබතුමාට කියනවා අල්ලස් දූෂණේ දාපු නඩු තියෙනවා. මහාධිකරණේ නඩුවක් යනවා ඔබතුමාට.
පොටයින්.
ඉතින් ඔබතුමාට මහාධිකරණේ
නඩුවක් යනවා. මතක තියාගන්න මන්ත්‍රීතුමා, නඩු දෙකක් දැම්මා. දෙකෙන්ම නිදොස් කොට නිදහස්. හැබැයි මතක තියාගන්න කංජිපාණිත් එක ගෙදරගෙනලා පාටි දැම්මේ නෑ මම. මුජබල් රහ්මාන්ගේ ගෙදර කංජිපාණි ඉම්රාන් නැවිලා පාටිය දැම්මා. සියලු දේ මාධ්‍ය මේ හැමතැනම නිවුස් වල ගියා. ඒක ඔය පිළිගත්තා.
හැබැයි
මට තිබුණ
සභාපතිතුමනි අපි දේශපාලනය කරනකොට අපි වංචා දූෂණයට සම්බන්ධ වෙලාත් නැහැ, පාතාල නායකයෝ එක්ක සම්බන්ධ වෙලාත් නැහැ, මදුෂ්ලත් එක්ක සම්බන්ධ වෙලාත් නැහැ. එහෙම සම්බන්ධ වෙලා තිබුණා නම් මෙතුමාලගේ නායකයෝ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවුරුදු දෙකමාරක් මේ රටේ පාලනය හිටියා, අපිව නිකන් අතාරින්නේ නැහැ. හැමදාම අපේ මේ ටෙලිෆෝන් එකේ ටෙලිෆෝන් ඩීටේල්ස් චෙක් කරා. හැමදාම අපේ දුරකථන බැලුවා. බුද්ධ්‍යාංශයේ පිටිපස්සේ අපි එව්වා. බුද්ධ්‍යාංශයේ පිටිපස්සේ අපේ ගෙවල් වල අවට දාගෙන හිටියා. අපි යන තැන මං හොයාගෙන බැලුවා. ඒ හැම එකක්ම අපි ගැන හැව්වේ. අද අපි ඉතා ආඩම්බරයෙන් අවංකයෙන් කියන ගරු සභාපතිතුමියනි, අපි මේ රටේ කිසිදු වංචාවකට සම්බන්ධ වෙලාත් නෑ. මේ රටේ ඉන්න කිසිදු
අපරාධකාරයෙක්
මම අවසන් කරන්න මට දෙන මගේ කාලය. අපි 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 ඒ සම්බන්ධ වෙලත් නෑ. ඒ හින්දා මෙතන පාර්ලිමේන්තුවේ තිබෙන අයිතිවාසිකම් මෙහෙම නැත්තම් වරප්‍රසාද වලට මුවා වෙලා එහෙම චෝදනා කරන්න එපා. ඒ චෝදනා අයින් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. මම කිව්වේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට යන එනමක් නෑ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා අද මේ රාජපක්ෂ ආණ්ඩුවේ දූෂණ චෝදනා වලට ලක් වෙලා ඉන්න උදවියත් එක්ක තමයි එතුමාට අද වැඩ කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ හින්දා අද එතුමා අද මම කියන්න ඕන අපි උදේ දැක්කා VFS ආයතනය ගැන දඟලනවා ඉඳගෙන, හරියට භූමි තෙල් ගහපු ගැරන්ඩියෝ වගේ දඟලනවා ඉඳගෙන, හරිෂ මැතිතුමාට තර්ජනය කරනවා ඉඳගෙන. ඇයි ඒ? මේවට සම්බන්ධ තියෙන උදවිය තමයි අද උදේ ඇවිල්ලා පාර්ලිමේන්තුවේ කෑ ගහන්න පටන් ගත්තේ. අද මේ ආණ්ඩුවේ ඉන්න දූෂණ වංචා වලට සම්බන්ධ උදවිය ආරක්ෂා කරන ජනාධිපතිවරයා වවට පත් වෙලා
ඉන්නවා.
ඒ හින්දා ගරු සභාපතිතුමනි මම අවසන් කරන්නම්. මෙන්න මේ විදියට ගියොත් ජනාධිපතිතුමාගේ සූට් එක උඩින් සාටකේ දාගන්න දවසත් වැඩි ඈතක නැහැයි කියන එක මම ප්‍රකාශ කරන්න කැමතියි. බොහොම ස්තුතියි.